ගරු වීරසමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. කොවිඩ් දෙවෙනි වසංගත රැල්ල පටන් ගත්ත මේ දූලපිටිය මිනුවන්ගොඩ ආසන්න මිරිගම ජීවත් වෙන ගරු මන්ත්‍රීතුමිය මුලසුන ඉන්න වෙලාවෙම අද බදු පනත ගැන කතා කරන දවස වුණත් මේ සභාවේ අතිමහත් බහුතරයක් කතාවල ප්‍රමුඛ කාර්යභාරය සහ කාරණා බවට පත් වුණේ කොවිඩ් 19 ගැන. අද මේ සභාවේ ප්‍රධාන මාතෘකාවක් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ 205 ප්‍රධාන වක්කීමක් බවට පත් වෙන මූල්‍ය පිළිබඳ තීන්දුව සහ මූල්‍ය පිළිබඳ අධීක්ෂණය කරන වක්කීම් පැවරණ කණ්ඩායමක් විදිහට ඉතාමත් අවදානම් සහගත ආර්ථික තත්ත්වයක් තියෙන වෙලාවක බදු ආදායම පිළිබඳව පහුගිය කාල සීමාව තුළ අපේ රජය ගත්ත තීන්දුව පිළිබඳව යම් තීරණයක් ගැනීම උදෙසා තමයි අද දවසේ මේ විවාදය පවත්වන්නේ. විශේෂයෙන්ම මේ බදු ආදායම සහ රජය ආදායමත් ගැන කතා කරනකොට අපේ රටේ බදු ආදායමෙන් 90%කට ආසන්න වැඩි ප්‍රමාණයක් 90-91 පමණකට 89%ක් වගේ ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන්ම බදු ආදායමෙන් තමයි අපේ රටේ ආදායමෙන් 90%ක් විතර බදු ආදායමෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ආදායම තුළ බදු වල ප්‍රතිශතය වැඩි වෙන්න ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපේට තියෙන බලපාන කාරණා රාශියක් තියෙනවා. ඒ කාරණා රාශිය තුළ ලෝකයේ ඕනම රටක් බදු ගැන කතා කරන්නේ බදු සරල බදු ක්‍රමයක් විය යුතුයි කියලා. ඒකද ප්‍රධාන වශයෙන් කතා කරන දෙයක් තමයි අර මල නොදලා රොන් ගන්නාසේ තමයි බදු අය කරන්න ඕන කියලා සඳහන් කරන්නේ. නමුත් අපි දැක්ක පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඔවුන්ගේ ආර්ථික අසමත්කම එහෙම නැත්නම් දුර්වලකම් මහ බැංකු වංචාවෙන් පස්සේ සිදුවෙච්ච මහා දැවැන්ත ආර්ථික පරිහානිය ඒක වළක්වා ගන්න ඔවුන් හිතුමතේ බදු ගහන ක්‍රමාදයන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒක නිසා සරල බදු ක්‍රමයක් වෙනුවට ජනතාව පිට සහගහන බදු ක්‍රමයක් තමයි පහුගිය ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වුණේ. ඒ ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න යම් බදු ප්‍රමාණයක් ඍජු බදු ප්‍රමාණය විශාල වශයෙන් ඍජු බදු ප්‍රමාණයක් අය කරන්න ඔවුන් කටයුතු කරා. ඒක 82% වගේ ප්‍රමාණයක් අපේ රටේ වක්‍රබදු අය වෙනකොට ඍජුබදු ප්‍රමාණය සාමාන්‍ය 20% වගේ ප්‍රමාණයක් තිබුණා. 2019 වෙනකොට ඒක 24%ක් දක්වා වැඩි වුණා. ඍජුබදු ප්‍රමාණය විශාල ප්‍රමාණයෙන් වැඩි කිරීම ප්‍රතිඵලයක් විදියට. ඒක නිසා ගොඩක් ආර්ථික විශ්ලේෂණ සඳහන් කරන ආකාරයට ආර්ථික එකතන නතර වෙන තත්ත්වයක් ක්‍රියාත්මක වුණා. ඒක නිසා 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ පත්තේ අපේ ආණ්ඩුවට සිද්ධ වුණා යම් යම් බදු ප්‍රතිපත්ති ප්‍රමාණයක් ලිහිල් කරලා තීන්දුව ප්‍රමාණයක් ගන්න. අද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඒ ජාතික ගොඩනැගීමේ බද්ද පිළිබඳව ආර්ථික සහ සේවා ගාස්තු පිළිබඳව ප්‍රධාන කාරණා දෙකක් ඒ වගේම වරහාය ගුවන් දොරබල සංවර්ධන බදු පිළිබඳව. කරු මන්ත්‍රීතුමියනේ දැන් මේ කාරණා සම්බන්ධව විශේෂයෙන්ම අපි ආර්ථිකයදා ගත්තේ ආර්ථික උපක්‍රමයන් ප්‍රමාණ විශේෂයෙන්ම ජාතික ගොඩනැගීමේ බද්ද తాවකාලික ගහපු බද්ද 2009 දී. නමුත් දිගින් දිගටම අවුරුදු 10ක් යක ඉස්සරහට ගියා. අවුරුදු 10කට පස්සේ තමයි ඒක නතර කරන්න සිද්ධ වුණේ. ඒ වගේම ආර්ථික සේවා ගාස්තු බද්ද 2004 ගහලා 2006 දී තමයි ඒක යාවත් කාලන බවට පත් වෙන්නේ. හැබැයි ඊට පස්සේ ඒක නතර කරන්නත් අවුරුදු ගණනාවක් ඉස්සරහට ගියා. ඒක නිසා මේ බදු සංශෝධනය අවශ්‍ය වෙලාවක තමයි එදා බදු සහනයන් ලබා දුන්නේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා ඉදිරි කාල සීමා තුළ අපේ රටේ ප්‍රධාන කාරණාව බවට මේ බදු ආදායම වැඩි කර ගැනීම සම්බන්ධව අපිට අවධානය යොමු වෙන ප්‍රධාන ශේෂ්ඨය මොනවද? අපිට බදු ටික හරියට ලැබෙනවද කියන කාරණාව. විශේෂයෙන්ම මෙතන අපි කතා කරා වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධව. ඒක 107.5 ඉඳලා 110 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක තුළ බිලියන 160කට වැඩි ප්‍රමාණයක් රටේ වාර්ෂික ආදායමට බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ කාරණාව තුළ වරාය සහ ගුවන් තොටුපළෙන් හරියාකාරව බදු අය වෙනවද, හරි විගණනයක් වෙනවද කියන කාරණාව කල්පනා කරන්න ඕන. ඒක නිසා රජයේ ප්‍රධාන ආදායම් මාර්ග සාධාරණ විදිහට ක්‍රියාත්මක වෙන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න. අවසාන වශයෙන් මුලාසන වල මරුවන්තුමනේ කොවිඩ් 19 වසංගතය ගැන කතා කරන වෙලාවේ අපේ රට මේ වසංගතය හොඳින්ම කළමනාකරණය කරපු රටක්. අද ලෝකයේ ඇතම් බලවත් රටවල් ධනවත් රටවල් මේක දරාගෙන ඉන්න බෑ. ඒක නිසා ඔවුන්ගේ හෙංචයියන් ඉත්තන් ගත්තන් මේකෙත් නියෝජනය කරන ඇතම් අය ඒ සංවිධානවල ශ්‍රී ලාංකේය නියෝජිතයන් මේ සභාගාරයේ නියෝජනය කරනවා. ඔවුන් අද මේ කොවිඩ් 19 වසංගතය නැවත පරණගෙනකොට එමනම් මේ රැල්ලක් එනකොට සතුරු වෙන කණ්ඩායම් ඉන්නවා. අර මූඩිස් වාර්තා වෙනකොට සතුරු වෙන කණ්ඩායම් ඉන්නවා. අර ෆෝබස් වාර්තාවේ තුල ලංකාව තිබුණේ 92 වෙනි ස්ථානයේ. COVID-19 වසංගතයේ කලමනාකරණ කරපු රටවල් අතර ඒක නිසා ඒ වාර්තා ඒ බලවත් රටවල් මට විඩාඩියක් දෙන්න මම අවසන් කරන්න ඒ බලවත් රටවල් වල ගරු මුලාදසන මුලාසාරුගේ ගරු මන්ත්‍රීතුමනි බලවත් රටවල් වල ඔවුන්ගේ වුණා එපාකම් වල තිබිච්ච වාර්තාවන් ගැන උඩදදා කතා කරන විපක්ෂයක් අද අපිට දකින්න තියෙනවා කාලකන්න සන්තෝෂයක් ලබන විපක්ෂයක් කාලකන්න සන්තෝෂයක් ලබන විපක්ෂයක් දැන් ඒ අයට තියෙන ප්‍රශ්නේ රට වහනවද නැද්ද කියන කාරණාව රටක් වහන එක ලොක්ඩවුන් එකක් කරන එක ආර්ථිකේ බරපතල ප්‍රශ්නයක් ඒක නිසා අවසාන වශයෙන් ගරු මුලාසාරුගේ මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නේ කලමනාකරණය කරන්න අපේ ආණ්ඩුව සමත් ඒක සමත් බව අපි පහුගිය කාලේ ඔප්පු කරලා පෙන්නවා ඒක නිසා සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශයේ නියාමනයන්ට අනුව මේ කාර්යධාරණා කඩිනමින් කලමනාකරණය කරන්න රටේ ජනතාව හරියට සහයෝගය ලබා දුන්නොත් ඉතාමත් වේගෙන් මේක කලමනාකරණය කරන්න පුළුවන් මේ අභියෝගය ජය ගන්න අපිට පුළුවන් වේ කියලා විශ්වාස කරමින් ඔබ ලබා දීපු කෙටි කාලයට ස්තුතිවන්ත කරමින් නිවන දෙන බොහොම ස්තුතියි
ගරු ප්‍රීතිගන්ධර මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා
සභකේ තලමේ තාංගම රූපනාවර්ගලේ நாட்டினின் நிதி விடயங்கள் நாம் திருத்தங்களை கொண்டு வருகின்றோம் இந்த உரிய சபையில் அதற்கு நடவடிக்கை எடுக்கப்படுகின்றது ஆனால் நாட்டு மக்களின் எதிர்பார்ப்பு வேறாக இருக்கின்றது இன்று நாட்டு மக்கள் தாங்க முடியாத வாழ்க்கை செலவு சுமையுடன் கஷ்டப்பட்ட நிலையிலே ஏற்பட்டுள்ளது அத்தியாவசிய பொருட்களின் விலை அதிகரித்துள்ளது நாட்டு மக்களின் வருமானம் வலி குறைந்துள்ளது இதனால் மக்கள் பெரிதும் பாதிக்கப்பட்டுள்ளார்கள் குறிப்பாக நான் பிரதிநிதிப்படுத்தும் மலைய மக்கள் அத்தியாவசிய பொருட்களின் விலை உயர்வு காரணமாக பெரிதும் பாதிக்கப்பட்டுள்ளன இந்த அரசாங்கம் ஆட்சிக்கு வருவதற்கு முன்னர் அந்த மக்களுக்கு 1000 ரூபாய் சம்பளம் வழங்குவதாக வாக்குறுதி அளித்தது கடந்த ஜனாதிபதி தேர்தலிலும் 1000 ரூபாய் தருவதாக வாக்குறுதி அளிக்கப்பட்டது பொங்கல் கிடைக்கும் தீபாவளி கிடைக்கும் தை மாசம் கிடைக்கும் என்று சொன்னார்கள் தற்போது இந்த மக்களுக்கு பொங்கலும் தீபாவளியும் இல்லாது போகும் நிலை வந்துள்ளது கம்பெனிகள் தோட்டங்களை முறையாக பராமரிப்பதில்லை அதனால் பல தோட்டங்களின் பேலை மலைகள் மூடப்பட்டுள்ளன சிறுத்தை உள்ளிட்ட மிருகங்கள் மக்களின் வீடுகளை நோக்கி வருவதாக அவதானிக்க முடிகின்றது வேலை நாட்கள் குறைவு நடந்துள்ளது தொழிலாளருக்கு 1 கிலோ கொழுந்து குறைந்தாலும் முழுநாள் பெயர் வழங்கப்படுவதில்லை கம்பெனிகளின் கடிப்பிடி அதிகரித்துள்ளது இதற்கு மத்தியில் குளவிகள் நாள்தோறும் மக்களை விரட்டி கொண்டு இருக்கின்றது அந்த பிரச்சினைக்கு நிரந்தர தீர்வு வழங்கப்படவில்லை மலையக பெருந்தோட்ட தொழிலாளர்களின் கஷ்டத்துக்கு மேல் கஷ்டங்களை அனுபவித்து வருகின்றார்கள் இன்று மலையகத்தில் அதிகமாக கனவுகள் காணப்படுகின்றது 1000 ரூபாய் சம்பளம் கோரிக்கையும் அதே போன்று கனவாக இன்று வரை இருக்கின்றது உடனடியாக இந்த மக்களுக்கு உறுதி அளிக்கப்பட்ட 1000 ரூபாய் அடிப்படை சம்பளம்
கௌரவ உறுப்பினர்களே இன்னும் 2 நிமிடம் உங்களுக்கான நேரம்
வழங்கப்பட வேண்டும் இன்னும் சில மாதங்களில் அடுத்த கூட்டுப்பதம் வந்துவிடும் அதிலும் இந்த 1000 ரூபாய் சம்பளம் பற்றியே பேசுவார்கள் அது கிடைக்குமா என்று தெரியாது போதிய அளவு வேலை நாட்கள் போதிய அளவு சம்பளம் இல்லாமல் கஷ்டப்படும் பெருந்தோட்ட மலைய மக்கள் அத்தியாவசிய பொருட்களின் விலை அதிகரிப்பால் மிகவும் சிரமத்தை அனுபவிக்கின்றார்கள் எனவே இவ்விடயங்களை கருத்தில் கொண்டு அரிசி கோதுமை மாவு சீனி பருப்பு தேங்காய் போன்ற அத்தியாவசிய பொருட்களின் விலைகளை குறைக்கப்பட வேண்டும் விலை குறைப்பின் மூலமாக மக்களுக்கு நிவாரணம் வழங்கப்பட வேண்டும் புதிய சட்டங்கள் கொண்டு வந்து மக்களை ஆட்சி செய்ய நிற்பதை விட மக்களின் கஷ்டங்களை போக்கி அவர்களை ஆட்சி செய்யும் முறையை அரசாங்கம் கடைபிடித்த வேண்டும் என கூறிக்கொண்டு விடைபெற நன்றி வணக்கம்
கரு சஹன் பிரதீப் விதான மந்திரித்துமா உங்கள்கிட்ட வினாடி 5க்கு காலத்தினா
மூலாசனாரூட கரு மந்திரித்துமணி கம்பஹா திஸ்திரிக்கே கோவிட் தத்துவ தர்ணுவட பெத்திரியான விழாவே ஏ சதா மதியத்துணும் அதிகரு ஜனாதிபத்துமாட்ட கரு அக்ராமாதித்துமாட்ட எவகேம போலீசிய யுதாமுதாவ சீலு பலாத் பாலன ஆயத்தன பிராதேசிய லேகம் காரியால ஏ சீலும ராஜ்ய ஆயத்தன வல்ட அப்பே ஸ்தூத்திய கௌரவே புதகரண்டுன கம்பஹா திஸ்திரிக்கே மந்திரிவரே கேடியட்ட ஹமோகேம சஹயோகே உபரிம லபன விழாவே விசேஷம் ජාතිය ගොඩනැගීමේ බද්දත් ඒ වගේම ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම් පතත් වරායහා ගුවන් තොටුපළ බදු පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයේ අසාර්ථක ආර්ථික කළමනාකරණය හා ජනතාව පීඩාවට පත් කළ බදු ක්‍රමය මගින් දේශීය ව්‍යවසායකයා එවාගේම ව්‍යාපාරික ප්‍රජාව අධෛර්යමට පත් වුණා. එවාගේම එම තත්ත්වයේ නැගී සිටීම සඳහා අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම රටේ නිෂ්පාදනය වැඩිකරන්න, ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරන්න, සවි බල ගන්වන්න, විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ආර්ථික පුනර්ජීවන ආරම්භය කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ වැඩසටහන යටතේ බදු සහන මෙන්ම බදු ක්‍රමය සල්ලකලන්ඩ ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කළ තියෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ඒවගේම ජාතිය ගොඩනැගීමේ බද්ද 2009 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත යටතේ 2009 පෙබරවාරි පළවෙනිදා දින සිට අපේ රටේ ක්‍රියාත්මක වුණා. මෙම බද්ධ දේශීය හා ආනයන කියන දෙයංශයම අයකරගණ්ඩ කටයුතු කරලා තියෙනවා. 2% වූ මෙම බදු අනුපාතය තාවකාලික පැනවූ බද්දක් වුණත් දිගින් දිගටම ක්‍රියාත්මක වෙලා තියෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. භාණ්ඩ නිෂ්පාදකයන් එවගේම ආනයනකරුවන් තොග සහ සෙල්ලර වෙළඳාම් නියුතු ව්‍යාපාරිකයන් සේවා සපයන්නන් මේ බදු ගෙවීමට යටත් වෙනවා. එවගේම මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව දේශීය පරිභෝජනය මත පණ වූ NBT ආදායම 2018 1,51,192 2019 1,52,446 ආනයන මත පදනම් වූ NBT ආදායම 2018 1,20,165 2019 1,18,227 සමස්ත NBT ආදායම 2018 1,71,357 එවගේම 2019 1,70,673 2018 සාපේක්ෂව 2019 1,684 අඩු වෙලා තියෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ආනයනයේදී අය කළ NBT ආදායම 2018 සාපේක්ෂව 2019 1,1938 අඩු වෙලා තියෙනවා. ආනයනයේදී අය කළ NBT ආදායම ඇස්තමේන්තු කළ ආදායමට වඩා 1,7773 සත්‍ය ආදායමට වඩා අඩු වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. එවැගේම 2019 වර්ෂයේ NBT ආදායමට අදාළව අපගමනය වාර්තා වෙලා තියෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. 1,20,327 අපගමනයක් වාර්තා වෙලා තියෙනවා. 2019 ඇස්තමේන්තුගත NBT ආදායම 1,91,000 ඇස්තමේන්තුව. නමුත් සත්‍ය ආදායම 1,70,673 වෙනස 1,20,327 වෙලා තියෙනවා. 2016 2017 2018 වසර තුන තුළ NBT ලියාපදිංචි බදු ගෙවන්නන් ප්‍රමාණය අඛණ්ඩව අඩු වෙලා තියෙනවා. 2016 97,438 2017 96,468 2018 95,127 අලුතෙන් ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත අනුව 2019 දෙසැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතිය ගොඩනැමීමේ බද්ද ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ඇතුළත් කර පිළියෙල කරලා තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. සංශෝධන බනුපත බදු පනතින් මෙම බද්ද අය කිරීම 2019 දෙසැම්බර් 1 දිනට පෙර අතුව කාල පරිච්ඡේදය සීමා කරලා තියෙනවා. සංශෝධනය අනුව NBT ඉවත් කිරීමේ නැතිවන බලපෑම නැති කර ගැනීම සඳහා අපරාජ්‍ය ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. 7.5% පැවති වරායා ගුවන්තොටුපළ සංවර්ධන බදු අනුපාතය 2.5 ඉහළ නංවා එනම් 10% දක්වා වැඩි කරලා තියෙනවා. තව විනාඩියක් දෙන්න මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. මෙම ඉහළ නැංවීම NBT ඉවත් කළ හේතුවෙන් ආනයන බදු අඩුවීමක් සිදු වෙලා නැහැ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. මෙසේ රාජ්‍ය ආදායමට සැලකිය යුතු තරම් අහිතකර බලපෑමක් සිද්ධ වෙලා නැහැ. දේශීය නිෂ්පාදකයන් නානායන කරුවන් සොගසා සිල්ලන වෙළඳාම් නිරතවන තැනැත්තන් සේවා සපයන්නන් සහ පෙර පැවති බදු ක්‍රමය නිසා ඔවුන්ගේ අධෛර්යයට පත් වෙලා හිටියේ. නමුත් වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව මේ බදු සංශෝධනය කිරීම තුළ ජයග්‍රහණ රහසක් අපිට ලබා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා මූලාසනාරූඪ කථානායකතුමනි. ඒ නිසා දේශීය ව්‍යවසායකයා ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරන්න වගේම රාජ්‍ය ආදායම රැක ගැනීම සඳහා අපි ආණ්ඩුවක් හැටියට කටයුතු කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. බොහොම ස්තුතියි.
Honorable Nazir Ahmed, you have 6 minutes.
6 minutes.
Yes, you have 6 minutes due to...
Supposed to be 10 minutes.
Yeah, it's due to the lack of time. It has been shortened out to 6 minutes, sorry.
அவை தலைவர் அவர்களே, இன்று பல வரிகள் சம்பந்தமாக பொருளாதாரம் சம்பந்தப்பட்ட விடயங்கள் பேசப்படுகின்ற விவாதத்திலே இலங்கை இன்றைய நாட்டினுடைய பொருளாதாரம் எவ்வாறு அமைந்திருக்கின்றது என்பதை பற்றி பல விவாதங்கள் இடம்பெற்றிருந்திருக்கின்றன. கோவிட் 19 துரதிருஷ்டவசமாக மீண்டும் இலங்கையிலே தலைவிரித்தாடுகின்ற வேளையிலே முதலாவது இந்த கொரோனா வைரஸ் வந்தபோது நாட்டிலே இந்த அரசாங்கம் மிகவும் தைரியமாகவும் திறமையாகவும் அந்த விடயத்தை கட்டுப்படுத்தியதை நாங்கள் எல்லோரும் பாராட்டியிருந்தோம், எல்லோரும் பிரமித்திருந்தோம். ஆனால் மீண்டும் அது தலை தூக்கி இருக்கின்ற வேளையிலே முதலாவது கொரோனா வைரஸ் வந்தபோது நாட்டிலே மக்கள் பல தியாகங்களுக்கு உள்ளாக்கப்பட்டார்கள். பொருளாதாரம் முடக்கப்பட்டு ஒட்டுமொத்தமாக பல தொழில் வாய்ப்புகள் இழக்கப்பட்டு பல கம்பெனிகள் மூடப்பட்டு பலருடைய வாழ்க்கை மிகவும் கைசேதப்பட்ட நிலையில் எல்லோரும் கஷ்டப்பட்டிருந்த வேளையிலே மீண்டும் தலை தூக்கியிருக்கின்றது இந்த கோவிட் 19. அதை எவ்வாறு இந்த அரசாங்கம் ஹேண்டில் பண்ண போகின்றது என்பதை பற்றி நாங்கள் எல்லோரும் பொறுத்திருந்து பார்க்க வேண்டியிருக்கிறது. இதில் இந்த இடைவெளிக்குள் பொருளாதாரத்தை எவ்வாறு ஹேண்டில் பண்ண போகிறது? ஆகவே கடந்த முறை போன்று ஒட்டுமொத்தமாக முழுக்க முழுக்க பொருளாதாரத்தை முடக்கி இந்த மீண்டும் ஒருமுறை இந்த கோவிட் 19 ஹேண்டில் பண்ணுவது என்னுடைய பார்வையிலே அது பிழையான விடயமாகவே நான் கருதுகிறேன். ஆகவே இதற்கிடையில் எவ்வாறு பொருளாதாரத்தை கட்டியெழுப்ப வேண்டும் என்பதை பற்றி அரசாங்கம் மிகவும் தீவிரமாகவும் தெளிவாகவும் சிந்தித்து செயற்பட வேண்டும் என்று கேட்டுக்கொண்டவனாக, கடந்த முதலாவது முறையிலே பொருளாதாரம் முடக்கப்பட்ட போது பல ப்ரொமிஸ் அரசாங்கத்தால் முன்வைக்கப்பட்டது. தொழிலாளர்களுக்கு கம்பெனிகளுக்கு பல விடயங்கள் தருவதாக கொடுக்கப்பட்ட ப்ரொமிசஸ் நிறைவேற்றப்படாமல் இருக்கிறையிலே இன்று UK போன்ற நாடுகள் இவ்வாறான ஒரு நிலையிலே 50% அரசாங்க பொருளை பிரைவேட் கம்பெனிஸினுடைய உத்தியோகத்தர்களுடைய சம்பளங்களை வழங்கி இவ்வாறு பல நாடுகள் பலவிதமாக ஹேண்டில் பண்ணிக் கொண்டிருக்கின்ற வேளையிலே இங்கு ஒட்டுமொத்தமாக பிரைவேட் செக்டர் நசுக்கப்பட்டிருக்கின்றது. நாட்டினுடைய ஒரு பொருளாதாரம் பிரைவேட் செக்டர் என்பதை நாங்கள் புரிந்து கொண்டாக வேண்டும். அதே போன்று த லைஃப் ஆஃப் த புவர் பாப்புலேஷன் இஸ் பிகமிங் ஹார்டர் பை த டே வித் த காஸ்ட் ஆஃப் லிவிங் அண்ட் இன்ஃபிளேஷன் ஆன் த ரைஸ். For the last 3 consecutive years, inflation has been gradually rising with 4.27% in 2018, 4.3% in 2019, and with 4.67% projected in 2020. The balance of payment has deteriorated in spite of a narrowing of the trade deficit in the first 7 months of this year. Consequently, the country's external reserves declined from $7.6 billion at the rate at the end of 2019 to only $6.5 billion at the end of June this year. This erosion of foreign reserves in a context of large debt servicing obligations has increased the country's external financial vulnerability to a critical level. Therefore, it is imperative to obtain international assistance in the form of debt relief from multilateral international organizations and creditors, nations, and concessionary loans from friendly countries. However, even this option is going to be challenging in future, with Sri Lanka being recently downgraded by Moody's Investor Services from B2 to CAA1. In its long-term foreign currency ratings. This will have a huge impact on the erosion of countries' credit worthiness and the ability to mobilize rapid assistance package from multilateral financing agencies and creditor countries. The government has also disregarded
Member,
the requirement to act in cooperation with the International Monetary Fund, which is the only alternative available to obtain fast economic recovery assistance. Add to that is the recent declaration of government's motives of withdrawing from
Honourable
certain
Member,
international agreements and multilateral institutions, which are making Sri Lanka's positions very vulnerable in the international stage. On the other hand, government's recent policy measures have also been conflicting and contradictory, and therefore it is
please
sending a wrong signal
Member,
to the international investor community, which the government is trying too hard to attract. For instance, the recent import restrictions
please
on
wind up. Your time
certain
is up.
Items, give me a minute, please. Certain
Sorry,
items
I think your time is
and
up.
Raw material are affecting industrial
Garu,
and Buddhika, agricultural.
Garu Arundhika Fernando Mantrituma, Obra Vinadi Hataraktina.
Garu Mulasanaruda Mantritumini, Adadinadi විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය හා සම්බන්ධ මේ බද යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුව විවාද කරන අවස්ථාව වන විට මම දන්නේ අද උදෑසන ඉඳලා විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මේ සමහරක් මතු කරපු කාරණා එක්ක බලද්දී අපිට හිතා ගන්න බෑ ඒගොල්ලෝ විපක්ෂයේ හිට පහුගිය ආණ්ඩුපක්ෂයේ හිට බොයද කියලා. මොකද පහුගිය ආණ්ඩුපක්ෂය පහුගිය අවුරුදු පහම මේ රට කඩේ මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මේ අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම තමයි ආර්ථිකය මෙහෙව්වේ සැලසුම් හැදුවේ ඊළඟට මේ රට මෙහෙව්වේ ඒ විපක්ෂයේ ඉන්න කණ්ඩායම අද දැන් මම අහගෙන හිටියා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මුදල් අමාත්‍යාංශය හා සම්බන්ධ වැඩ කටයුතු කළා දැන් අද කතා කරනවා ඇවිල්ලා මේ නොකරපු දේවල් ආර්ථිකය සම්බන්ධයෙන් මේ අපේ නව රජයේ බලයට පත් වෙලා කරන්න ඕන දේවල් ඒ වගේම අපි අද වෙනකන් නොකරපු දේවල් ගැන කතා කරද්දී පුදුම හිතෙනවා ඒ අය තමයි පහුගිය කාලේ මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩ කටයුතු කළේ හැබැයි අපි මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි අපි අද දන්න තත්ත්වයක් තමයි අපේ රජයේ බලයට පත් වෙන්න අවස්ථාව වෙනකොට විශේෂයෙන්ම කොරෝනා වෛරසය නිසා මුළු ලෝකෙම අඩපණ වෙලා තියෙන අවස්ථාවක්. එක පැත්තෙන් ගත්තාම අපි උදාහරණයක් ගත්තු ගම්මු සංචාර කර්මාන්තය. අද සංචාර කර්මාන්තය අඩුම ගානේ එක සංචාරකයෙක්වත් ඉන්නේ නැති තත්ත්වයට සංචාර කර්මාන්තය පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒකට හේතුව තමයි අද ලෝකයේ අනිත් රටවල් වල තියෙන මේ කොරෝනා වෛරසයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය තුළ ඒ අයට පහංච පණවල තියෙනවා ඒ රටවලදී එළියට අන්න බෑ
කියලා.
සංචාර කර්මාන්තෙන් හම්බෙන මුදල් ඉවරයි. ඊළඟට ගත්තාම දැන් අපේ විදේශ රටවල් වල වැඩ කරන අපේ අර අහිංසක අම්මල නංගිලා ඒ අය විදේශීය ශ්‍රමිකයින් ඒ අයගෙන් හම්බෙන මුදල් ඒ අයගේ කොන්ත්‍රාත් නවත්තලා ඒ අයගේ රස්සාවල් නවත්තලා හැමතැනම එහෙමයි. ලෝකයේ අනිත් යුරෝපේ රටවලත් එහෙමයි. ඒකෝර අපි ඉතාමත් අමාරු තැනක ආර්ථිකය තියාගෙන යන අවස්ථාවකදී හැබැයි ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ තමයි මේ බදු සහන ලබා දුන්නේ. එතකොට දැන් මේගොල්ලන්ට තියෙන ලොකු අමාරුවක් බදු සහන ඒගොල්ලන්ගේ හිතවත් අයට ලැබිලා නැහැ කියලා. ඒ කියන්නේ කොළඹ හතේ අර ඒ සුපිරි පැලැන්තියට බදු සහන ලබා දුන්නේ නැහැ කියන ඒකේ සහනය ලැබිච්ච නැති එක තමයි ඒගොල්ලන්ට තියෙන අමාරුව. හැබැයි මේ බදු සහන අද වෙනකොට මේ රටේ ජනතාව පහුගිය කාලේ භුක්ති විඳා ගරු සභාපතිතුමනි. ඊළඟට ගත්තාම දැන් මේ කොරෝනා වෛරසයත් එක්කලා ගත්තාම දැන් අද මම හිතන්නේ ඒ අය පොඩි සතුටක් තියෙනවා. දැන් මේක නැවත වතාවක් මතුවෙලා දැන් පහුගිය කාලේ අධිකරු ජනාධිපතිතුමාගේ සම්පූර්ණ වැඩපිළිවෙලත් එක්කලා ලෝකේ දෙවනි දැනට ආව කොරෝනා මර්ධනය කරපු අපි ඉතාමත් කනගාටු වෙනවා. අද සුවවලමින් සිටින කොහෙන්ද මේක ආවේ? ගරු සභාපතිතුමනි මෙන් නමුත් අද අපි එක පැත්තකින් ඒ සේවක පිරිස බ්‍රැන්ඩ් එක් සමාගමේ සේවක පිරිස සමහරක් කාලවලදී අද සමාජයේ යම්කිසි අවධානයට ලක් වෙච්ච කණ්ඩායම් පිළිබඳ අපිටත් අනුකම්පාවක් තියෙනවා. කොහෙන්ද මේක ආවේ? දැන් මේකත් එක්කලා ඉදිරි කාලයේදී රටක් හැටියට රටේ පැතිරෙයිද? හැබැයි එක විශ්වාසයක් තියාගන්න. අපි කියන්නේ ඒකයි අධිකරු ජනාධිපතිතුමා පිළිබඳව ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් තියාගන්න. මේ රටේ ආර්ථිකය හදනවා වගේම ආර්ථික වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා වගේම ගරු සභාපතිතුමනි, මේ මාරාන්තික වෛරසය පැතිරෙන්නට දෙන්නේ නැතුව මේ රටේ ආදරණීය ජනතාව බලා ගන්නවා කියන
කාරණාව
මට එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ ආදරණීය ජනතාව බලා ගන්නවා කියන කාරණාව අපි මේ වෙලාවේදී කියන්න ඕන. අධිකරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල තමයි නිෂ්පාදන ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් තුලින් සම්පූර්ණයෙන්ම මේ රටේ අනවශ්‍ය දේවල් මේ රටට ගෙනෙන එක නවත්තලා මේ රටට අවශ්‍ය දේවල් මේ රට තුළ නිෂ්පාදනය කළ කෘෂි කර්මාන්තය වෙන්න පුළුවන්, ධීවර කර්මාන්තය වෙන්න පුළුවන්, අනිකුත් කාර්මික නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඒ තැනට මේ රට ගෙනල්ලා අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ අනවශ්‍ය ලෙස පිටරටින් ගන්නා වූ දේවල් නවත්තලා අපි නිෂ්පාදනය කරලා අද ආර්ථික ශක්තිමත් කිරීම තමයි රජයේ වැඩපිළිවෙල. ඉතින් විවිධ බාධක තියෙනවා. අපි දන්නවා මේ ඇති වෙලා තියෙන කොරෝනා වෛරසත් බාධක. සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමා පිළිබඳ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තියාගන්න අපි දැන් වෙනකොට හුඟක් අය අහනවා මේ 20යි 20 ගැන. 20 නෙමෙයි
අවසන් කරන්න අද කාලේ බොහොම අඩුයි අවසන් කරන්න.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අපේ අංක 1, ඊළඟට ආර්ථික හදන එක අංක 2, පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනසක් ඇති කරලා මේ සිය දේවල් වලින් ජනතාවට හිතවාදී වැඩපිළිවෙලක් ගෙනියන්න එක තමයි ඉදිරි කාලයේදී කරන්නේ.
Honorable Dr. Kavind Heshan Jayawardhan, you have 6 minutes.
Honorable Chairman, please excuse me to wear the mask and address this house. Garu Sabhapatthumani, me vartamana rajaya visheshayenma ada dinedi me katha karapu me badu pilibandavat rate aarthikaya pilibandavat katha karanokota apita අහන්න ලැබිච්ච කාරණයක් බවට පත් වෙන්නේ විශේෂයෙන්ම පැවතිච්ච රජය පිළිබඳව කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් පිළිබඳව කතා කරන. හැබැයි රජයේ වැඩපිළිවෙල පිළිබඳව සහ රජය ඉදිරියට මොකද්ද මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න කියන එක පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම රජය මේ අවස්ථාව වෙන විට යම් ආකාරයේ බදු අඩු කිරීමක් ලිහිල් කිරීමක් කරලා තියෙනවා. එහිදී අපේ රටේ ජනතාවට ලැබුණු ප්‍රතිලාභ මොනවද? අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වුණාද? එහෙම නැත්නම් රටේ ජනතාවගේ ජන ජීවිතයට පහසුකම් ලැබුණාද කියන එක පිළිබඳව අපිව දැනුවත් කරන්නට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි, මේකෙන් යම් ආකාරයේ යම් පිරිස්වලට ප්‍රතිලාභ ලැබෙන්නේ නැති ව්‍යාපාරිකයන්ට, පොහොසතුන්ට, ධනවතුන්ට. නමුත් අහිංසක මේ රටේ අහිංසක දුගී දුප්පත් අසරණ ජනතාව, එදා වේල හොයාගන්න ජනතාව, ඒ අයට මේ අවස්ථාවේදී ලැබිලා තියෙන ලාභ ප්‍රයෝජන මොනවාද? ඒ වගේම ගරු සභාපතිතුමනි, වර්තමානයේ ලෝක වෙළඳ කොලේ බොරතෙල් මිල අඩු වෙලා තියෙනවා. මේ රජය අපෝසත් වෙලා තියෙනවා. අවුරුද්දක් වැනි කාලයක් මේ රට පාලනය කරනවා. හැබැයි මේ රටේ ජනතාවට ඒ ප්‍රතිලාභ ලබා දෙන්න ලෝක බොරතෙල් මිල අඩු වෙනකොට මේ රටේ ඒක අඩු වුණා නම් විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ ධීවර ගම්මාන ධීවරයෝ ඉන්න ප්‍රදේශය මගේ ආසනේ මීගම ආසනේ ඒ ජනතාවට මොනතරම් ඒකේ ප්‍රයෝජනයක් ලැබෙනවද? ලාම්පුතෙල් මිල අඩු වුණොත් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන මම කල්පනා කරන්නේ නැති එක පුදුමයි. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ රටේ දැඩි කතිකාවතට ලක් වුණා. විශේෂයෙන්ම පොල් මිල පිළිබඳව වර්තමාන රටේ ආර්ථික තත්ත්වය කොයි වගේ තැනකද තියෙන්නේ කිව්වොත් ගරු සභාපතිතුමනි, අද අපිට වෙලා තියෙන්නේ පොල් කිරලා මැනලා මීටරයකුත් අරගෙන කඩමණ්ඩියට යන්න. ඒ වගේම මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා හඳුන්වපු භාණ්ඩවලට පාලන මිලක් ලබා දුන්නා. අපි අහනවා හාල් පාලන මිලට ගන්න තියෙනවද කියලා. එදා අපිට මතකයි හාල් දෙනවා කිව්වා 90ට. අද මම දන්නේ නැහැ මොන කඩේද හාල් ගන්න පුළුවන් 90ට කියලා. ඒ වගේම පරිප්පු වලට පාලන මිලක් දැම්මා. හිට හා සමගාමීව සැමන් වලට පාලන මිලක් දැම්මා. රුපියල් 100ට සැමන් තියනවා කිව්වා. ගරු සභාපතිතුමනි, මේ රටේ ජනතාවගේ ඉතාමත් අසරණ වෙලා තියෙන තත්ත්වයක් එක්ක සමහර පිරිස් වලට අද රැකියා හිමි වෙලා තියෙනවා. සමහර පිරිස් වලට
තමන්ගේ රැකියාවට යන්න බැරුව ඉන්නවා. ඒ අයගේ දරුමල්ල ටික කෑම බීම දීලා ඒ අයව බලා කියා ගන්න බැරි ආර්ථික තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. 2010 රජයේ මුල්‍ය ආදායම කෝටි 83400යි. පැවතිච්ච රජය ගැන කතා කරා. 2019 දී ඒ රජයේ ආදායම කෝටි 189700යි. රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරා, සමෘද්ධිය දෙගුණයක් දුන්නා, දෙගුණයක් කරා, 106කට අලුතෙන් සමෘද්ධිය දුන්නා, පෝෂණ මල්ල දුන්නා, සුරක්ෂා ආරක්ෂණාවරණය දුන්නා, ඩීසල් පෙට්‍රල් ගෑස් මිල අඩු කළා, ඒ වගේම කිරිපිටි මිල අඩු කළා. ගරු සභාපතිතුමනි, දැනට මේ රටේ කොයිඩ් තත්ත්වයක් එක්ක බලපාලා තියෙන ප්‍රධාන ශේෂ්ත්‍රයන් දෙකක් තියෙනවා. අපි දැනගන්න කැමති ආණ්ඩුවේ සංචාරක ශේෂ්ත්‍රයත්, විදේශගත ශ්‍රමිකයන් සහ එයාගෙන් යැපිච්ච අයටත් විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් මොකද්ද මේ රජය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය අපේ ගම්පහ දිස්ත්‍රික්කයට බලපාලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි කැමති ඒ පිළිබඳව මේ ගම්පහ දිස්ත්‍රික්කයට ගෙන යන අලුත් වැඩපිළිවෙල මොකද්ද කියන එක රජයෙන් දැනගන්න. ඒ වගේම අපි දන්නවා මේ කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමත් රජයත් ඒ වගේම යුද ත්‍රිවිධ හමුදාවත් යුද හමුදාවත් පොලිසිය ඇතුළු සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලු දෙනාත් එකතු වෙලා යම්මාකාරයේ තමන්ගේ දායකත්වය ලබා දුන්නා. හැබැයි මේක අපිට සැහැල්ලුවට ගන්න බෑ. අමතක කරන්න එපා මේක වෛරසයක්. මේ වෛරසය කොයිතරම් කාලයක් පවතීද, මේකට දැන් ඉදිරිපත් වෙලා තියෙන වැක්සින් 100කට වැඩි ප්‍රමාණයක් ඒකෙන් මොන වැක්සින් එක සරිලයිද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. හැබැයි ඒක බෙහෙතක්. ඒක බෙහෙත, ඒක වැක්සින් එකක් නෙමෙයි. හරි ගරු සභාපතිතුමනි, ඉතින් ඒක නිසා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව
ඔබතුමා දොස්තර මහත්තයෙක් නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියපු ඒ බෙහෙත ගත්තන මොකද වෙන්නේ?
ගරු සභාපතිතුමනි, ඒ බෙහෙතත් මේ රෝහල් වල දීලා තියෙනවා. හරිද? ඒවත් අපිට කියන්න පුළුවන්. රජයේ රෝහල් වල
ඔබතුමාගේ කාලය අවසන්.
අපි කියන්නේ මේ අවස්ථාවේදී මේ පිළිබඳව ලිහිල්ව හිතන්න එපා. අපි දැක්ක යම් ආකාරයේ මාර්තු පෙබරවාරි ඉඳලා ජූලි මාස වෙනකන් ඉතාමත් ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අගෝස්තු වලින් පස්සේ ආරක්ෂිත වැඩපිළිවෙල නැති
වුණා.
That got diluted, honorable chairman. So I think we have to be very strict on this. Everyone must wear a face mask, maintain 1 meter distance and be hygiene. It is very important. If not, it's going to be a huge problem because this is a virus. This virus may continue for some more years, so we have to be very careful. Thank you very much.
Honorable Radha Krishnan, you have 5 minutes.
Sabekke, yes. Fine. இந்த நாட்டினுடைய பொருளாதார அபிவிருத்தி சம்பந்தமாக, அதாவது இன்று வரி சம்பந்தமான இந்த கூட்டத்திலே ஒரு சில வார்த்தைகளை பேசுவதற்கு நாங்கள் சந்தர்ப்பம் கிடைத்ததற்கு நன்றி கூறுகின்றேன். பொதுவாக ஏற்றுமதி துறை, இறக்குமதி துறை இரண்டுமே இன்று நாட்டினே உற்பத்தியிலே மிகவும் பங்கு வகிக்கின்ற ஒரு நிறுவனமாகும். ஆகவே இந்த ஏற்றுமதி துறையிலும் இன்று வீழ்ச்சியடைந்திருக்கின்றது, இறக்குமதி துறையிலும் வீழ்ச்சியடைந்திருக்கின்றது. ஆகவே இதன் காரணமாக இன்று வரி விகிப்பு அதிகமாக உண்டாக்க வேண்டிய கட்டாயம் ஏற்பட்டிருக்கின்றது. உங்களுக்கு தெரியும், இன்று பல நிறுவனங்கள் நஷ்டத்திலே இயங்குகின்ற நிறுவனங்களாக இலங்கையிலே இருக்கின்றது. முதலாவதாக ஏலங்கா நிறுவனம், அதே போல பெட்ரோலியம், சிஇபி, ரயில்வே, ஜேஇடிபி பிளான்டேஷன் போன்ற நிறுவனங்கள் இன்று மிக மோசமான நட்டத்திலே இயங்குகின்ற நிறுவனங்களாக இருக்கின்ற காரணத்தினால் அவர்களுடைய நிலைமையை சரி செய்வதற்காக உள்ளூர் மக்களுடைய வரியை அதிகரித்து அவர்களுடைய நிலைமையை சரி செய்வதற்கான நிலைமையை இன்று காணப்படுகின்றது. ஆகவா இந்த நிலைமையை மாற்றுவதற்கு முதலாவதாக அந்த நிறுவனங்களுடைய நிர்வாகம் ஒழுங்காக செயல்படுவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அது இந்த அரசாங்கத்திலும் என்று சொன்னாலும் கூட அந்த அரசாங்கத்தில் என்று நாங்கள் அரசாங்கத்தை மாறி மாறி சொல்லிக் கொண்டு வருவதிலே எந்த விதமான அர்த்தமும் இல்லை. ஆனால் உண்மை நிலைமை இதுதான். நஷ்டமான இயங்குகின்ற நிறுவனங்களை சரி செய்து அதனுடைய வருமானத்தை அதிகரிப்பதன் மூலமாக இந்த வரியை நாங்கள் அதிகரித்துக் கொள்ள முடியுமே தவிர, அல்லது எங்களுடைய நாடு நஷ்டமாக போய்கொண்டிருக்கின்ற நேரத்திலே இவ்வாறான இந்த வரி விகிப்பு அதிகமாக இருப்பதை நாங்கள் அதிகமாக காணக்கூடியதாக இருக்கின்றது. விசேஷமாக இன்று தேயிலை தொழில் மிகவும் வீழ்ச்சி அடைந்திருக்கின்றது. நாங்கள் பிரதிநிதித்துவப்படுகின்ற இந்த தேயிலை தொழில் இன்று மிகவும் வீழ்ச்சி அடைந்திருக்கின்ற ஒரு நிலையை இருக்கின்றதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த தேயிலை தொழில் மீள் பரிசில், அதாவது நாட்டின் உற்பத்தியிலே அல்லது நாட்டினுடைய வரியை கொண்டு வருவதிலே தேயிலை மிகவும் அவசியமான ஒரு துறையாக இருந்திருக்கின்றது, கடந்த காலங்களிலும் இருக்கின்றது, இப்பொழுதும் இருந்து வருகின்றது. ஆகவே இந்த துறையினுடைய
வளர்ச்சியை
நிச்சயமாக அந்த துறையினுடைய வேலை செய்கின்ற மக்களுடைய வாழ்க்கையை அதிகரிப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். இன்று தோட்டத் தொழிலாளர்கள் சாதாரணமாக முன்னை போல் அல்ல, தங்களுடைய பிள்ளைகளை படிப்பு வைப்பதற்காக மட்டும் 40% தங்களுடைய சம்பளத்திலே செலவழிக்கக்கூடிய சந்தர்ப்பம் இன்று இருக்கின்றது. ஆகவே இந்த படிக்க வைக்க வேண்டும் என்ற ஆர்வத்திலே இருக்கின்ற அந்த மக்களுடைய தேவையை பூர்த்தி செய்வதற்கு அந்த மக்களுடைய வருமானம் இன்று போதாமல் இருக்கின்றது. ஆகவே இந்த வருமானத்தை அதிகரிக்கக்கூடிய வழிகளை நீங்கள் செய்ய வேண்டும். அதற்கு தோட்ட தொழிலாளர்களுடைய சம்பளத்தை அதிகரிப்பதற்காகவும் அவர்களுடைய இந்த வருமானத்தை அதிகரிக்கக்கூடிய வகையிலே இவ்விதமான அரசாங்கம் முன்னெடுக்க வேண்டும் என்பதை நாங்கள் பல வகையிலே அரசாங்கத்துக்கு சொல்லியிருக்கின்றோம். ஆகவே வெறுமனே நாங்கள் தோட்ட தொழிலாளர்களுக்கு 1000 ரூபாய் சம்பளம் தருவேன் என்று எல்லா அரசாங்கமும் சொன்னது, அந்த அரசாங்கமும் சொன்னது, இந்த அரசாங்கமும் சொன்னது, ஆனால் இந்த அரசாங்கத்திலும் நடவடிக்கை எடுக்க முடியவில்லை. ஆகவே இந்த அரசாங்கத்துக்கும் நாங்கள் சொல்லுகின்றோம், எங்களை நீங்கள் பல்வேறு நேரங்களிலே அழைக்கின்றீர்கள், வாங்கள் எங்களோடு சேருங்கள், எங்களோடு வேலை செய்யுங்கள் என்றான் சொல்லுகின்றீர்கள். ஆனால் எங்களுடைய மக்களின் பற்றிய துன்பத்தை பற்றி யாருமே பேசுவதற்கு இங்கு நீங்கள் தயாராக இல்லை. அந்த 1000 ரூபாய் சம்பளம், அதே போல தனி வீடு திட்டங்கள், இந்த மாதிரியான திட்டங்களுக்கு நீங்கள் முதலிடம் கொடுங்கள். உங்களை பற்றி
யோசிப்போம்,
அதை பற்றி நாங்கள் சிந்திப்போம். ஆகவே முதலாவதாக அந்த தொழிலாளர்களுடைய பிரச்சனையை தீர்த்து அந்த மக்களுடைய வருமானத்தை அதிகரித்து அவர்களுடைய நிதியின் மூலமாக பெறுகின்ற இந்த தோட்ட தொழிலாளர்களுடைய துன்பத்தை துடைப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். நன்றி.
கரு ஷயான் சேமசிங் அமைத்தார்.
ஒரு மூலாசனோட மந்திரிமணி 2019 ஜனாதிபதி வரணேதீ அதிகாரு ஜனாதிபத்துமார் ரஷ்டதீவு புரந்துவக் அணுவ பது சன்சோதன கீபையாக அது பார்லிமேந்தே அனுமதி கரகனீமட்ட தமை அது அப்படி சன்சோதனை இதிரிபாத் கரானே ஜாத்திய குடநகி மே பத்த இவத் கிரீம இவகேம ஆர்த்திக சேவா காஸ்து இவத் கிரீம இவகேம மே யம் பது அடு கிரீம தொழில் யம் இங்கியாக் ඇතිවන අවාසිය මකා ගැනීම සඳහා වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු වැඩි කිරීමක් අපි සිදු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අද COVID-19 වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ වැඩි කාලයක් අවධානය යොමු කරද්දී අපිට පෙනී ගියා අපේ රජය විසින් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගනිමින් පවතිනවා. අපි දන්නවා විරුද්ධ පක්ෂය ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ COVID-19 වසංගතය මර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට දුක් වෙනවා. අද වුණත් ඔවුන් COVID-19 වසංගතයත් එක්ක දේශපාලනය කරන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා අපි රජයක් හැටියට ඉතාම වගකීමෙන් කටයුතු කරනවා වගේම සත්‍ය තොරතුරු සියල්ල ජනතාව ඉදිරියට ලබා දෙන්න කටයුතු කරනවා. ඒකම අද ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වුණා ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි. මේ මත ප්‍රකාශ වෙද්දී අවුරුදු 4 මාර්ග කාලයක් තුළ අපේ රටේ ආර්ථික වර්ධන වේගය 2% දක්වා අඩු කරපු කණ්ඩායම අද අපේ රටේ ආර්ථික කළමනාකරණය ගැන කතා කරනවා. එදා ඔවුන්ට COVID-19 වසංගතයක් තිබ්බේ නැහැ. හැබැයි ආර්ථිකය කඩාවැටීම සිදු වුණා. ඒ ඔවුන් දේශපාලනික තීන්දු රටට නොගැලපෙන ආකාරයට ගන්න ගියපු හින්දා සහ එකිනෙකාට නොගැලපෙන අදහස් වලින් සමන්විත කණ්ඩායම් රට පාලනය කිරීමේ අයහපත් ප්‍රතිඵලයක් හැටියට තමයි දැක්කේ. ඒ වගේම තමයි අද අපි ගත්ත බදු සංශෝධන තුලත්, ඒ වගේම රජයේ ප්‍රතිපත්තිය තුලත් ජනතාව එසදා අනුගත වෙලා තියෙනවා. මුලාසිරාරුඩ මන්ත්‍රීතුමනි, මම ඉතාම වගකීමෙන් කියනවා, ඒ වගේම මම සතුටු වෙනවා අපේ රටේ ආනයන ප්‍රමාණය 2019 ඇමරිකානු ඩොලර් මිලියන 999ක් වෙච්ච ආනයන අපනයන ප්‍රමාණය අපිට මේ සියලු අර්බුද හමුවේ මාස 3-4ක් රට වහලා තියලා ලෝකයේ අනිත් සියලුම රටවල් මේ අර්බුදයට ගිහිල්ලා ප්‍රධාන වශයෙන් අපි අපනයනය කරන රටවල් ආර්ථික අර්බුද වලට ගිහිල්ලා තාම COVID-19 වසංගතයත් එක්ක ජීවත් වෙද්දී අපිට පුළුවන් වුණා දෙදාස් විස්සේ ජූලි වෙද්දි ඇමරිකානු ඩොලන් මිලියන එක්දාස් සසූපහ දක්වා අපේ රටේ අපනයන වැඩි කරන්න 9% අපිට පුළුවන් වුණා. මේ ජූලිමා 19ට සාපේක්ෂව 20 ජූලි වෙද්දි අපනයන වැඩි කරන්න. එවගේම ආනයන සම්බන්ධයෙන් දැන් වෙනදා ආනයන ගැන කතා කරද්දී මේ රටේ විදේශ විනිමය එළියට යද්දී ඒක ගැන විදේශ විනිමය එළියට යනවා කියලා කෑගහපු කණ්ඩායම් අද ආනයනේ අඩු වෙලා විදේශ විනිමයත් රටේ ඉතුරු වෙලා දේශීය වශයෙන් නිෂ්පාදනයේ රටේ වැඩි වෙද්දී ඒකත් වැරදි කියලා කතා කරන්න පටන් අරගෙන තියෙනවා. එහෙනම් ආනයන ප්‍රමාණය බැලුවොත් 2019 ජූලි වලදී ආනයනය සම්පූර්ණ වශයෙන් උනේ ඩොලර් මිලියන 1716යි 2020 ජූලි වෙද්දී ඩොලර් මිලියන 1694 දක්වා අඩු වෙලා තියෙනවා. 25%කින් ආනයන අඩු වෙලා තියෙනවා. වෙළඳ ශේෂය ආනයනය හා අපනයන අතර පරතරය 2019 ජූලි වෙද්දී ඍණ 717ක් තිබිච්ච වෙළඳ ශේෂය 2020 ජූලි වෙද්දී ඍණ 209 දක්වා අඩු වෙලා තියෙනවා. අපේ පරතරය අපිට ඩොලර් මිලියන 509කින් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක තමයි ආර්ථික කළමනාකරණය කියලා කියන්නේ. ඒ වගේම තමයි සමස්ත ආනයන ප්‍රමාණය අපි ගත්තොත් ජනවාරි ඉඳලා ජූලි වෙනකන් ගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද 121කින් අඩු වෙලා තියෙනවා මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. ඒකම තමයි අපි ගත්තොත් අපේ රටේ ආදායම ගැන කතා කර මේ බඩු අඩු කරද්දී බඩු අඩු වීමේ ඒ වාසිය ජනතාවට යයි කියලා විරුද්ධ පක්ෂය දෙගින් දිගටම චෝදනා අපිට එල්ල කරා. අපි හිතාමතා ගත්ත ක්‍රියාමාර්ග තුල රටේ ආදායම අඩු වුණා කියලා ජනවාරි සිට අගෝස්තු දක්වා මේ වෙනකොට රුපියල් බිලියන 909ක ආදායමක් මහ භාණ්ඩාගාරයට එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපේ සමස්ත ඉලක්කය උනේ ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද ඉවර වෙද්දී ඩොලර් රුපියල් බිලියන 1527ක ඉලක්කයකට තමයි අපි ගමන් කරේ. අපිට ඒ COVID-19 වසංගතය මේ නැවත හිතේසවීමක් සිදු නොවුණා නම් අපි ඉලක්කගත කරලා තිබ්බ 1527 වෙනුවට අපිට පැහැදිලිවම රුපියල් බිලියන 1800 දක්වා ගමන් කිරීමේ හැකියාවක් තිබ්බා. එහෙනම් අපි බදු අඩු කරෙත් යම් සැලැස්මක් එක්ක අපි බදු අඩු කරාම ඒ යම් රාජ්‍ය ආදායමේ අඩුවීමක් වෙනවනම් ඒක අය කර ගැනීම සඳහා ඒ ආදායම වැඩි කර ගැනීම සඳහා අපි විවිධ උපක්‍රම භාවිතා කරා. ඒවාද අපේ රටේ යහපතට කටයුතු වෙලා තියෙනවා. ඒකම කරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි දැන් මේ ණය ගෙවීම ගැන කතා කරා. විරුද්ධ පක්ෂයේ දිගටම හිතුවා එයාලා මේ රටේ ආර්ථිකය කඩාබිඳ දැම්මට පස්සේ අපි රට බාර අරගෙන එක පැත්තකින් COVID-19 වසංගතය දිගින් දිගටම පැතිරෙද්දී අපිට ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැති වෙයි කියලා මම ඉතා වගකීමෙන් අද කියනවා. ජනවාරි සිට ඔක්තෝබර් දක්වා 2020 අවුරුද්දේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා අපි ණය සහ පොලිය ගෙවීම සිදු කරලා තියෙන කොහොමද කියන කාරණාව විශේෂයෙන්ම දේශීය ණය බිලියන 421ක් එවැගේම දේශීය ණය සඳහා පොලිය අපි බිලියන 560ක් ගෙවලා තියෙනවා. විදේශීය ණය බිලියන 480ක් පොලිය බිලියන 218ක් අපි ගෙවලා තියෙනවා. ඒ වගේම සමස්තය හැටියට ගත්තොත් දේශීය හා විදේශීය වශයෙන් ණය බිලියන 902.7ක් පොලිය බිලියන 778.9ක් අපි රජය හැටියට ගෙවලා තියෙනවා. ඒ වගේම සමස්තය ණය වාරික සහ පොලිය ගත්තොත් බිලියන 1681.5ක් මේ මාසයේ වෙනකොට ඔක්තෝබර් මාසෙත් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය සියල්ල අපි රජය ගෙවලා අවසානයි කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. එයින්ද මොන අභියෝග තිබ්බත් අපි රටක් හැටියට ලෝකයේ ඉදිරියේ වෙනත් රටවල් වල අවමානයට ලක් වෙන්න අපි කටයුතු කරේ නැහැ. අපි නිවැරදි කළමනාකරණයක් කරා විතරක් නෙවෙයි ඒ කළමනාකරණය තුළින් ජනතාව පීඩාවටපත් නොවෙන්නත් අපි කටයුතු කරා. එයින්ද මේ ආර්ථික වැඩපිළිවෙල අපි ඉස්සරහට අරගෙන යනවා විතරක් නෙවෙයි මේ ආර්ථික වැඩපිළිවෙල ලෝකයේ අසීරු තත්ත්වයන් තුලත් ශ්‍රී ලංකාව හැටියට අපිට නගා සිටව ගන්න පුළුවන් කියන තත්වයට අපි ඉතාම පැහැදිලිව ගේනවා. එයින්ද මේ ආනයන ගැන කතා කරද්දී විවිධ භාණ්ඩ ගැන ඊයේ කතා කරා, අදත් කතා කරා. මම ඊයේත් මේ ගරු සභාවේදී කිව්වා නිෂ්පාදනයට යම් දෙයක් අවශ්‍ය නම් ඒක මේ වෙනකොට තහනම් කරලා තියෙනවා නම් වහාම කියන්න අපි හෙට දිනෙ වෙද්දී ඒක ආනයනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහෙම නැතුව මේ එක එක පෞද්ගලික අවශ්‍යතාවයන් වලට තමන්ගේ හිතමිතුරන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න තමන්ගේ හිතමිතුරන්ට ඒකාධිපති මේ තරගකාරීත්වයක් නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න අපි ඉඩ ලබා
දෙන්නේ නැහැ.
ඒකම ගරුක තැනකතුමනි, දැන් මේ වෙනකොට COVID-19 වසංගතයත් එක්ක සමහර ප්‍රදේශවල මේ පාලනය කිරීම සඳහා ඉදිරි නීතිය පනවලා තියෙනවා. එයින් සමහර කූට වෙළඳු විශේෂයෙන්ම තොග වෙළඳාම් කරන කණ්ඩායම් මේ වෙනකොටම මේ තත්ත්වයෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා මේ වෙනකොට තොග මිල වැඩි කරන්න උත්සාහ කරනවා. සමහර ඒවාගේ වැඩි කරලා තියෙනවා. එයින් අපි ඉතාම වගකීමෙන් කියනවා මේ රටේ තොග වෙළඳාම කරන ආයතන මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය තුළ ජනතාව පීඩාවට පත් කරන්න වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්න කටයුතු කරොත් අපිට ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු සිදු කරන්න වෙනවා විතරක් නෙමෙයි, ඔවුන්ගේ ආනයන බලපත්‍ර අවලංගු කිරීමට පව අපිට සිදුවෙයි. මොකද මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි, කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඒ වගේම ගරු කථානායකතුමනි, ඊයේ දිනේ පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල වුණා අපේ රටේ මුදල් අමාත්‍යාංශය පළවෙනි මාස 6 සඳහා වාර්තාව ඉදිරිපත් කළා නැහැ කියලා. මම ඊටම වගකීමෙන් කියනවා මේ චෝදනාව එල්ල කරපු මන්ත්‍රීතුමා මේ සභාවේ හිටියා නම් හොඳයි, විරුද්ධ පක්ෂේ කරුණාකරලා අන්තර්ජාලයට යන්න. අන්තර්ජාලය තුල මේ වාර්තාව තියෙනවා. මම ඒකේ එක පිටපතක් පළවෙනි වෙලුව මම සභාගත කරන්නත් කටයුතු කරනවා කරු කථානායකතුමනි. මැක්‍රෝ ෆිස්කල් රිවියු ජනවරි ජුලයි 2020 ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිස්කල් පොලිසි මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් මේ වාර්තාව මේ වෙනකොටම මුදල් අමාත්‍යාංශය නිකුත් කරලා තියෙනවා කරු කථානායකතුමනි. එහින්ද අපි විරුද්ධ පක්ෂයෙන් අහන්න ඕනි, ඇයි ඇත්ත කරුණු මත සාකච්ඡා කරන්න බැරි මේ පාර්ලිමේන්තුව ඇතුලේ? ඇයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ තමන් බොරු කියලා මේ සභාව නොමග යවලා මේ ඔවුන්ට අඩුම තරමේ ජනතාව දීපු පණිවිඩයවත් තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ? එහෙනම් මම නැතර නැවතත් කරු කථානායකතුමනි කියනවා, මේ විරුද්ධ පක්ෂයේ අද දිනය තුලත් සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශ තමයි මේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරේ. මම දැක්ක පාට්ලි චම්පි කරනවක හිටපු ඇමතිවරයා කතා කරනවා මේ ණයගෙවන්න බෑ කියලා. මම පැහැදිලිම කරු කථානායකතුමනි, 2020 ඔක්තෝබර් මාසේ වෙනකම්ම මේ ආණ්ඩුව ණය ගෙවුව ආකාරයේ ණය පොලිය ගෙවපු ආකාරය පිළිබඳ ප්‍රකාශ කරා. මං චම්පි කරනවා ගැමතුමාගෙන් අහනවා මේ විදියට සත්‍ය තොරතුරු අපි පදනම් කරගෙන මේ වාර්තා තුල කතා කරද්දී කොහෙන්ද මේ සාවද්‍ය තොරතුරු චම්පි කරනවා ගැමතිවරයාට ලැබෙන්නේ? එයින්ද කරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ගෞරවය මේ විදියට බොරු කියලා කැලසන්න එපා. අපි රජයක් හැටියට මට තප්පර 30 දෙනවා. අපි රජයක් හැටියට කරු කථානායකතුමනි මේ රටේ ජනතාවට වග කියනවා විතරක් නෙවෙයි, අපි කියන සෑම වචනයකම වගකීම ගන්නවා. අපිට තොරතුරු වසන් කරන්න ඕනේ. අපි ළඟ සත්‍ය තොරතුරු තියෙනවා. තොරතුරු වසන් කරන්නේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව ගෙනියන අය. එහින්ද එයාලා හිතාගෙන ඉන්නවා කුමන්ත්‍රණකාරීව එයාලා ආණ්ඩුවක් අරගෙන ගියපු ඉඳා අනෙක් සියලුම දෙනා ඒ ආකාරයට කුමන්ත්‍රණකාරීව තොරතුරු සංගවනවා කියලා. එහින්ද අපි සත්‍ය තොරතුරු කිව්වා විතරක් නෙමෙයි කරු කථානායකතුමනි, මේ බදු සංශෝධන සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න. මොකද මේක සමස්ත මහජනතාවට ලැබෙන වාසියක් කියන කාරණාවත් කියමින් නැවතත් අපි නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළ ගමන් කරනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි කරු කථානායකතුමනි.
බොහොම ස්තුතියි. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සභාව එකඟද? කාර්ක සභාව. ජාතිය ගොඩ ගැනීමේ බදු සංශෝධන පනත් කෙටුම් පත පළවන වගන්තිය සභාවකඟද දෙවන වගන්තිය සභාවකඟද තුන්වන වගන්තිය සභාවකඟද ප්‍රඥප්ති වගන්තිය සභාවකඟද නාමයේ සභාවකඟද පාර්ලිමේන්තු යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. තුන්වෙනිවර කියවීම ගරු අමාත්‍යමා.
පනත් ගරු කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වෙනිවර කියව යුතුයි යෝජනා කරමි.
සභාවේකඟද පනත් කෙටුම්පත දැන් තුන්වෙනි කියව යුතුයි යෝජනා කරමි. සභාවේකඟද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාවේ කඟද කාරක සභාව. ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාවකඟද දෙවන වගන්තිය සභාවකඟද තුන්වන වගන්තිය සභාවකඟද ප්‍රඥප්ති වගන්තිය සභාවකඟද නාමයේ සභාවකඟද පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම ගරු අමාත්‍යමා.
ගරු කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියව යුතුයි යෝජනා කරමි.
සභාවේකඟද ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාවේකඟද කාරක සභාව. වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාවකඟද දෙවැනි වගන්තිය සංශෝධන ඉදිරිපත්
කිරීම. එක 22 වන පේළි ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙන කොටස ආදේශ කරන්න. බද්දක් සහ 2 23 වන පේළි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 20-19 දෙසැම්බර් මාස 6 වන දින සහ එදිනට පසුව
සංශෝධිත පරිදි දෙවන වගන්තිය
සභාවකඟද තුන්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ඇමතුමා.
18 වන පෙළ ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. හෝ යම් අධිකරණයක විභාගයෙන් පවතින යම් නීති
සංශෝධිත පරිදි තුන්වන වගන්තියට සභාවකඟද 4 වගන්තිය සභාවකඟද ප්‍රඥප්ති වගන්තිය සභාවකඟද නාමයේ සභාවකඟද පාර්ලිමේන්තු යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම ගරු අමාත්‍යමා.
ගරු කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියව යුතුයි යෝජනා කරමි.
සභාවේකඟද වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බව දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රය අංක 4 සභාව එකඟද? පහ සභාව එකඟද? 6 සභාව එකඟද? 7 සභාව එකඟද? 8 සභාව එකඟද?